දැන් අපි පෝතලිය සූත්‍රය කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා අපි දවස් හතර වැඩසටහනේදී පෝතලිය සූත්‍රය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතකොට මේ පෝතලිය සූත්‍රයේ කාරණා හතක් අපි දන්නවා. අර උදාහරණ හත මුලින්ම අර බල්ලා මේ මස් කට්ටක් දාපුවහම දූගෙන ගියේ එක. එතකොට මේ පානාතිපාතයට දීපු උදාහරණය. දෙවෙනි එක අද අදත්තාදානෙට දුන්න උදාහරණයක්. අර උකුස්සෙක් මස් කෑල්ල ඩහගෙන යනවා කියලා. තුන්වෙනියට අර මුසාවාදේ පන්දමපත්තු කරගෙන යනවා කිව්වා. චතුරාර්ය සත්‍යයට විරුද්ධව මගේ කියලා. හතරවෙනියකට අර ගිනි අඟුරු වලේ කතාව පෙන්නුව පිසුනා වාචයට. පස්වෙනියකට ගිද්දි ලෝභිය කියන එක පෙන්නුව සිහිනයක් කියලා. විවිධිය කිසිවක් නොදකී කියලා. හත්වෙනි හයවෙනි කාරණේට පෙන්නවා නින්දා රෝසේ කියන එක කන කරබුවක් දාගෙන ගිහිල්ලා මේකට උදාහරණයක් දුන්නා. ඊළඟට හත්වෙනි කාරණේ ක්‍රෝධූ දැඩි වෙහසට එක පෙන්නවා පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙන්න හදනවා කියලා. ඉතින් අපි මේ සූත්‍රයේ මේ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්නේ ওই උදාහරණ හතත් එක්ක තියෙන කාරණා ටික තමයි බලන්නේ. එතට අපි පළවෙනිම මේ අකනිට බ්‍රහ්මලෝක රාතන් වහන්සේට කුතක් කුතාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙමනම් දෙවිනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේක මේ පෙන්වන්නේ හත්වෙනි රවුමේ හයවෙනි පියවරේදී දික්ටි අනුසේවීමෙන් පස්සේ ඔය ඒරියා දෙකක් අපි සහඳලා බලනවා. ඒ ඒරියා C කියන එකයි ඒරියා O කියන එකයි. ඒක ඔය දාරුක්කන්ද සූත්‍ර සටහන් වල තමයි අපි පෙන්නලා දීලා තියෙන්නේ. ඒකේ සසඳල බලලා පෙර වූ සුඛේම අපි පතනවා. ඒකම ඕනී කියලා පවසනවා. ඒ පෙරමින් නැති බව පවසනවා. මේ නිසා දුක්ඛ දුක්ඛතාවයට පත් වෙනවා. ඒතර මේ ඩයග්‍රෑම් එකේ දුක්ඛ දුක්ඛතාවය කියන එක පැහැදිලි පෙන්නා දීලා තියෙනවා. එතකොට මේක මේ කියන කාරණාව තේරුම් ගන්න නම් මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔය ඒරියාස් ටිකක්. එතකොට මේකේ පෙන්නනවා මේ මෙතන අපි දන්නවා අර ජරාවත් එක්ක තියෙන රේඛාවක් තියෙනවා. මේ සංකප්පය කියලා ලකුණු කරන රේඛාවත් එක්ක සර සංකප්පය කියන එක ඇතිනවා memories and intentions කියලා. එතකොට අන්නේ ඒරියා එකයි මේ ක්ෂේත්‍ර හතර, ඒ කියන්නේ තුනේ shadow ඒරියා එක මේක අපි සසඳලා බලනවා. සසඳලා බලලා අර පෙර වේදනාම ඕනි කියලා අපි පතනවා. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන මේ දික්ටි අනුසය තියෙනවා. මේ දික්ටි අනුසය දික් කරාම යන්නේ කබලින්කාර ආහාරය කියන එකට. ඉතින් ඕගලන්ට මතකයි ඒ මිනිස්සු දෙන්නෙක් ගැන කතා කරනවානේ. අපි දැන් මේ හත්වෙනි කාරණේ කතා කරන්නේ අර පළතුරු ගෙඩිය කතාව. ඒ පළවෙනි මිනිස්සයා තමයි ওই දික්ටි අනුසය. එතකොට ඔය දෙවෙනි මිනිස්සු අර ව්‍යාධියත් එක්ක එන එක තමයි මේ පල්ලේ හැම මේ දුක් දුක්තාවයට යන එකේ තියෙන. අර ව්‍යාධිය කියන එක එහෙම තියන්නේ. ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද? අපි මේ සංස්කාර මගින් වේදනාව කියන එක උපද්දවන්නේ. සංස්කාර මගින් වේදනාව උපද්දවලා ඒ වේදනාවෙන් අන්න අපි ඒ වේදනාව මගින් දුවනවා. සංසාරේ දුවනවා කියන එක තියෙනවා. මේක තේරුම් ගන්න අපි ඔය පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි හිතමු මනුස්සයෙක් තරුණ කාලේ එයා වැරට යනවා. එයාට හයිය හත්තිය තියෙනවා. කෝච්චිය හිර වෙන්නත් පුළුවන්. ඒ වගේම එයාට මුට්ට කර ගහන්න උනත් පුළුවන්. ඔෆිස් එකේ ගියාම වැඩ ඕන එකක් කරන්න පුළුවන්. හයිය හත්තිය තියෙනවා. වයසට ගියාම මේ මනුස්සයට මොකද්ද තියෙන්නේ? අස්සාවට යන්නත් අමාරුයි. වැඩ කරන්නත් අමාරුයි. දවල්ට බත් එක කාලා ලෙහාගෙන කනකොට එයා කියනවා හරියට පිදුරු කනවා වාගේ කියලා. මොකද මේ ටේස් බඩ්ස් එහෙම ගිහිල්ලා විපරිණාමයටපත් වෙලා. එහෙමනම් අන්නේ විපරිණාම දුක්ඛතාවය තමයි මේ පැත්තෙන් වේදනාව දැන් දුක්ඛ සහගතයි පරාමාසයට ඇදෙන්නේ. දැන් කරන්නා වූ රැකියාව වාගේ සංස්කාරයන් දුකයි. එහෙනම් සංස්කාර දුක්ඛතාවය මේ පැත්තෙන් එනවා. විතර විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා දැන් අපි යන්නේ දුක්ඛ දුක්ඛතාවයේ කියන එකට. ඉතින් දැන් ඉස්සෙල්ලා ටිකකදීත් බැලුවා නේද? දුක්ඛ දුක්ඛතාවයටම තමයි අර මානෙ මදේ ප්‍රමාදී කියලා එහෙම ආවේ. එතකොට දැන් හත්වෙනි පය පියවරේදී දුක් වේදනා සහ සංස්කාර දුක්ඛතා යන ධර්මයන් පරාමාස කායගාන්තයට ඇතුළත් වෙන. මේකෙන් පස්සේ වෙන්නේ මොකද්ද? ක්‍රෝධ දැඩි වේස සමග ජීවත් වෙනවා. ක්‍රෝධෝපායාසය කියන්නේ. ඒ හත්වෙනි රෞමී හත්වෙනි පියවරෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි ක්‍රෝධ දැඩි වේස. දැන් මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ මේක මේ වට හත්වෙනි රෞම හත්වෙනි වටේ. ඕකේ තමයි ඉතින් නන්දි එහෙම කියලා තියෙන්නේ. ඉතින් දුක්ඛ දුක්ඛතාවයට ආවට ආපහු මැරලා ඉපදෙන්නත් අපි කැමති වෙනවා කියන එක තියෙනවා. එතකොට ඇයි අපි මේ හතෙන් පටන් ගන්නෙ? ඉතින් මේක ඇඩ්වාන්ස් එකනේ නේද? දැන් බලන්න නිත්‍යයි කියලා කියන එක අපිට පේනවා. ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන මුලා වික්ෂේපී පහ කිරීම තමයි අදෝසය. නිත්‍යභාවය කියන එක අටවෙනි රවුමේ ඒ දික්ටි ආශ්‍රය සමග ඇති වෙනවා. එතකොට එහෙමනම් දැන් මේ පෙන්වන්නේ හතේ හත, දැන් ඉතින් ඊළඟට තියෙන්නේ අටනේ නේද? ඉතින් දැන් එහෙමනම් මේකේ බලපෑම, ওই නිත්‍යභාවය කියන බලපෑම ඊළඟ රවුම් වලටත් තියෙනවා. හයවෙනි එකටයි පස්වෙනි එකටයි. දැන් අපි දවස් හතර වැඩසටහනේදී බැලුවා එකෙන් පානාති පාටෙන් පටන් අරගෙන අපි ක්‍රෝධෝ දැඩි වෙහස. දැන් වට හතක් කරකෝල බොහොම අයියෙන් දැන් කරකිනවා. ඉතින් ওই වටාට කරකෝල කියන එක අපි මේ මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලා නිකලේ. එතකොට දැන් අපි කරකෝපු කට්ටිය තමයි මේ. ඒකේ නිත්‍යභාවය තියෙනවා. ඒකේ බලපෑම අනිත්‍යවට එන විදිහ තමයි මෙයා ඇඩ්වාන්ස් එකේ ටිකක් හිතන්න ඕනේ. එතකොට එහෙනම් අපි මේ ක්‍රෝධෝ දැඩි වෙහස කතා කළා. දැන් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේකේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒ ඩයග්‍රෑම් එකට අපි ක්‍රමානුකූලව ඇතුල් දෙමු. නින්දා රෝසය කියන එකයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් පස්වෙනි රෞවිදිය ලාභී නිසා අපි චේතනාගේ හිම දෙනවා. එතකොට ඒ කියන්නේ චේතනාවන් හිම කරායි කියලා කියන්නේ මේ. ඕගලන්ට පේනවා මෙතන මේ සුඛය කියන එක පරාමාස වෙලා අත්තා කියලා අරගෙන ඒකෙන් අපිට තියෙනවා එතන මේ දික්ටි අනුසය කියන එක නේද? එතකොට දැන් මෙතන මේ අත්තා කියලා ගත්තට පස්සේ තමයි යන්න රූපේ ලාභයි කියලා එහෙම අපේ ගැනීම කියන එක තියෙනවා. අන්න ලාභ මච්චරිය මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මේ ලාභ මච්චරිය කියන එක ඕගලන්ට පේනවා එහෙමනම්. ඉතින් ඔය ඒකෙන් සම්බන්ධ වෙනවා නේද වන්න මච්චරියට? ලාභ මච්චරියෙන් වන්න මච්චරියට. ඇයි මට ලාභයක් ලැබුණොත් ඒක අයවරුත් ගහන්නේ නේද? මට හොඳ ලාභයක් හම්බුණා, බෙන්ස් කාර් එකක් හම්බුණා, එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ ආදි වශයෙන්. ඊළඟට අපි දන්නවා මේ 6 වෙනි රවුම වෙනකොට වේදනාව නිසා චේතනාගය දෙනවා. වේදනාව නිසා චේතනාගය දුන්න නම් අන්නන්න සංකප්පයන් කියන කතාව අපිට එනවා. එතකොට ඒ දැන් ඒ සංකප්පය කියන එක ආවනම් අතින් ඒකෙන් අපිට ධම්ම මච්චරියට එනවා. ඒ කියන්නේ මේ සංකල්පයන් පවත්තන්න තමන්ට තියෙනවා මේ මෙතඩ් එකක් තියෙනවානේ. මේ වේදනාව මීට වඩා හොඳ වේදනාවක් ගන්න නම් ඉතින් තව හොඳට ඉගෙන ගත්තා නම් තමත් හොඳට කාලා ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් ධම්ම මච්චරයට එන්න. දැන් පේනවා මේ පැත්තේ මේ කාරණා දෙකෙන් ලාභ මච්චරියෙන් වන්න මච්චරිය සංකප්පෙන් ධම්ම මච්චරිය කියන එක ඒ කතාවට ඇති වෙනවා. එතකොට මේ 6 වෙනි රෞමී 6 වෙනි පියවර වෙනකොට මේ කාරණා දෙක සිදුවිලා අවසానයි. එතකොට ඒක සිදුවිලා අවසాన නම් මොකද වෙන්නේ? ඕකේ මේ රූපය ගැන සතුට වෙලා මානිය විසින් සිත උස්සන අවස්ථාවට පැමිණලා තියෙනවා. දැන් බලන්න මෙතන මේ ධම්මමච්චරය වන්නමච්චරය ආවනම් ඕගලන්ට පේනවා මෙතන මේ සීලබ්බත උපාදානේ වේදනා චේතනා චේතනා පරාමාස කියන එකෙන් සීලබ්බත උපාදානේ නිරූපණය වෙනවා. අන්න එහෙමනම් එතනින් අපි අත්තා ඉඳන් නිත්‍යයට යනවා. හරියට මෙතන ඉඳන් ටෝච් එකක් ගැහුවා වගේ නිත්‍යයි කියන පැත්තට. ඒ කියන්නේ අර පෙර තිබුණා වූ වේදනාව නැවතත් ලැබුණා. මෙතන වේදනාවක් තියෙනවානේ. 6 වෙනි රවුමේ 6 වෙනි රවුමේ 6 වෙනි පියවර මේ පෙන්වන්නේ. එතකොට දැන් එයාට නිත්‍යයි කියන කතාව එනවා. දැන් බලන්න නිත්‍යයි කියන කතාව ආවම නම් ඒකේ පසු සංඥාව අත්තා. ඉතින් ඒකෙන් අපිට ඒ කියන්නේ මෙතන පසු සංඥාවෙන් දික්ටි ආශ්‍රය දන්නවනේ නේද? දික්ටි ආශ්‍රය කියන තැනට ආවා. ඒකෙන් දික්ටි අනුසය යන රූපේ ගණ්ඩේ කියලා ඉතින් ඇඟ දික් ඇඟිල්ල දික් කළා කියනවා. අන්න පළවෙනි මනුස්සයා නේද? එතකොට දැන් ඒකනේ අර හත්ෙන් රවුමිනුට ගහට නගින්නේ. නේද? ඇඟිලි ගන්නයි කියලානේ කියන්නේ. මේක රූපේ සුඛයි කියන කතාව තියෙනවා. ඒ කියන්නේ මෙතන උනේ මොකද්ද? මේ සුඛයයි පරාමාසෝනි. පරාමාසගත වෙලා එකෙන් අත්තා. එතකොට එහෙමනම් දැන් ඇඟිලි දික් කළ රූපය සුඛයි ගහට නගින්න කියන කතාව. දැන් බලන්න මේ නිත්‍යභාවය. දැන් මේ නිත්‍යභාවය කියන එක අපිට අර රවුම් කැරකීමෙන්, ඒ කියන්නේ අර හත්ෙන් රවුමේ පෙන්වෙයි නිත්‍යභාවය. මේකට බලපාන. ඒක නිසා තමයි මේ දිට්ඨි අනුසය. දැන් 6 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එක වෙනකොට මේ දිට්ඨි අනුසය කියන එක කතාව. එතකොට මේ දිට්ඨි අනුසය මගින්ම තමයි මානිය කියන එක සකස් වෙන්නේ. ඉතින් ඔයගලන්ට මතකයි මේ මානිය විසින් සිත උස්සන අවස්ථාවට අපි පෙන්නවා. අර කන කරාබුවක් දාගෙන ගිහිල්ලා අර මනුස්සයා මෙහෙ දීපන් කියලා ඇදලා හැම ගන්නවා කියවිනේ. ඒ වගේ මාච්චි අම්මගේ කතාවොත් කිව්වා අපි. අර කුඩා දරුවෙගේ කතාවකුත් කිව්වා අවුරුදු 10ක 12ක් කතාවක්. එතකොට දැන් මම පෙන්වුවා මෙතන මේ දෙවිනි එකෙන් ක්ෂේත්‍ර දෙකෙන් ඒරියා 2 වලින් ඒරියා 3 වලට එන ක්ෂේත්‍රය තුන ධම්ම මච්චරිය වන්න මච්චරිය අඩංගු. ඉතින් 6 වෙනි රවුමේ 6 වෙනි පීවරේ දෙන ලද යගයන් පැවතීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? සමහර බුද්ධලයන්ගේ මාලවලු ණයට අරගෙන පරිහරණය කරනවා. ජරාව නිසා තමාගේ නැතුණු ලස්සන සඳහා හිලව් කිරීමට උත්සාහ කරනවා. ඒකනේ අර මාලවලු එහෙම දාලා මේක වහගන්න එහෙම බැලුවේ. ඒක බාහිරව එකතු කරන ලද කොටස ඉවත් කළාම අපි නින්දා රෝසයට යටත් වෙනවා. එතන 6 වෙනි රවමේ 6 වෙනි පීවරින් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය නින්දා කිරීමේ ගැටීමයි කියන එක. එතකොට දැන් අපි 7 වෙනි රවමේ තියෙන නිත්‍යභාවයත් මෙතන බලපාලා තිනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපි බලමු එහෙමනම් 4 වෙනි ස්ලයිඩ් එක. මේ හතරෙන් ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ගිජුයමයි කියන ලද ලෝභය කියන එක. එතකොට මේක නිකන් නෙමෙයි, මේ සුඛය පරාමාස වුණා. ඒකෙන් අපි අත්තා කියලා ගත්තා. ඒ පාර දිට්ටි අනුසය, ඉතින් දිට්ටි අනුසය කියන එකෙන් ඉතින් මෙතන අත්තා කියලා ගැනීම කියන එක තියෙනවා. ඉතින් ඒකේ අන්න ඒක නිසා තමයි ලාභ කතාව කියන එක තියෙන්නේ. එතකොට දැන් 5 වෙනි රවුමේ ලාභය නිසා චේතනාගිය දින කියන එක සිද්ධ වෙනවා. ලාභය වශයෙන් රූපය ගන්න අත්තා වශයෙන් ගත්තට පස්සේ අත්තා කියලා ගන්න නම් යම්කිසි දෙයක් පරාමාස වෙලා තියෙන්න ඕනේ, වරදවා වටහාගෙන තියෙන්න ඕනේ. මේක ඇති වෙන්නේ නැහැ. මේක ඇතුලේ මොකක් හරි එකක් නැත්තන් නේද? මොකද්ද උනේ? මුසාව. ඒ කියන්නේ මේක මේ සුඛයි කියලා අන්න මේ පැත්තෙන් ආවා. අන්න පරාමාස ගත වීම. ඒ වගේම සංස්කාර නිත්‍ය වශයෙන් වර්ධව වටා ගැනීමක් කියන එක වෙලා තියෙනවා. එතකොට හත් වෙනි රවුම කරකෝල ඇති වෙන ප්‍රතිඵලයේ නිත්‍යභාවය අන්න මෙතන පේනවා. මේ විදිහට නිත්‍යයි කියලා ඇතුළනවා. එතකොට දැන් අපේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙනම් අත්තා කියලා ගත්ත මේ පරාමාසයට යමක් ඇතුළු වෙලා තියෙන නිසා. දැන් පරාමාසයට ඇතුළු වෙලා තියෙන මේ දෙක. එතකොට දැන් ඊළඟට අපි ප්‍රශ්න කරනවා කොහොමද මේ සංස්කාර නිත්‍ය වුනේ? කොහොමද මේක වේදනාව හැම සුඛ වුනේ කියන එක. එතකොට ඒක අපි බලමු මේ ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. 5 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. ඒකේ පෙන්වන්නේ මොකද්ද? ඔය සුභ වශයෙන් අරගෙන මෝහසල්ලෙන් කැරකවීම මගින් තමයි සංස්කාරයන් නිත්‍ය කියන එක තියෙන. දැන් ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා. මෙතන මේ පරාමාසයේ ඉඳන් අපි ලකුණු කරලා තියෙනවා සුභයි කියලා නේද? එතකොට මේ ඒ සුභය කියන එකට අපි කරකෝලා මගින් තමයි මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මෙතන නිත්‍යයි කියන එකට ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඒ සංස්කාර නිත්‍ය වෙලා තමයි මේ විදිහට ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්වන නිත්‍ය සංඥාව ඇති වීමට සුභ වශයෙන් ගැනීම කියන එක තමයි හේතු වෙන්නේ. ඒකම තමයි ප්‍රත්‍ය වෙන්නේ. මතකද අපි දවස් හතරෙත් කිව්වා බල්ලා මස් කට්ට දාපු ගමන් දුවලා ගියා ගත්තා. මොනක්වත් කල්පනා කළේ නෑ, සිතුවේ නෑ නේද? කවුරු හරි කෙනෙක් දැක්ක ගමන් කපාට සුභයි කියලා ගත්ත ඔන්න ආරම්භය. එතකොට ඒකම තමයි හේතුවයි ප්‍රත්‍යය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පංචකාම ගුණයන් නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දෙතිස් කුණෝපයා. මල මුත්‍රා අසුචි ගොඩක් තමයි තියෙන්නේ. නානප්පකාර අසුචිනු. එතකොට දැන් අපිට මෙතන දී පේනවා ඔය සුභයට කැරකීමෙන් එකතු කරන ලද නිත්‍යභාවය නිසා තමයි අපිට සුඛය කියන කැති වෙන්නේ. පේනවද මේ ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ සුභය සුභයට නිත්‍ය වෙලා තමයි අපි යන්න ඇඟිල්ල දික් කරායින් පස්සේ පේනවද සුභේට නිත්‍යක් කවුනා මේ රේඛාව දිගේ ගියා අන්න සංඥාව සුඛයි. ඒ විදිහේ ඇති වෙලා තියෙනවා. ඉතින් යක අපි දවස් හතරේ වැඩසටහනේදී පැහැදිලි කළා ওই කට්ලට් එකේ උදාහරණේ නේ. ඕගොල්ලෝ කොහේ හරි ගෙදරකට ගියාම කවුරු හරි කට්ලට් පිඟානක් ගිහින් තියෙනවා. ඒ ගිහින් තිබ්බ ගමන් දැන් පාට කට්ලට් කියලා අන්න සුභ කතාව ආවා. ලයිට් එකපත් වුණා වාගේ මනසට ආවා. ඊළඟ මොහොතේ කවුරු හරි යන්නකෝ කට්ලට් පිඟානම අරගෙන යන්න යනවා. අරගෙන ගියානම් දැන් ඉතින් Tamanට සූකයක් නැහැ නේ. හැබැයි අර කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් නම් තමයි අපිට අර සුඛයි කියන කතාවේ තියෙන්නේ. එතකොට එහෙනම් සුභේට නිත්‍යක් ආවලාම් අන්න සුඛය. අන්න ඒ විදිහට එහෙනම් සුඛය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි පෙන්වුවා එහෙනම් සංස්කාර නිත්‍ය වුණා කොහොමද මේ කරකවල නේද? සුභේ වශයෙන් අරගෙන කරකවල. ඔන්න ඔය විදිහටයි කාරණා දෙක සිද්ධ වෙලා තියෙන්නේ. ওই දෙක ගිහිල්ලා තමයි අත්තා කියලා අපි අරගෙන තියෙන්නේ. එතකොට මේ රූපය කියන එක ලාභ වශයෙන් ගන්නෙ කුමක් නිසාද බලන්න. මලමුත්‍රා ආසූචි ගොඩක්. ඇයි අපි ඒක ලාභය කියලා ගන්නෙ? අන්න ඉතින්ද මට තේරෙනවා මේ භවය පැවැත්වීම සඳහා තමයි මේක කරන්නේ කියලා. ඉතින් මේක සඳහා අපි ඉතින් එක එක දේවල් කරනවා. අපි කල්පනා කරනවා එක රටක ඉඳගෙන තව රටකට යනවා. මේ රටේ ඉඳගෙන නම් ජීවත් වෙන්න බෑ නේද? භවය පවත්තන්න. ඒ පාර කල්පනා කරනවා මේ පුද්ගලයාත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් හිතන්න බලන්න කාන්තාවක් රස්සාවක් එහෙම කරන්නේ. එයා කල්පනා කරනවා අර පුරුෂයෙක්ව දකින හොඳට මහන්සියලා දාඩිය මහන්සියෙන් හම්බ කරගන්න. අන්න එයාව කසාද බැඳගත්තා නම් මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. තමන්ගේ භවය පවත්තන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් අපි හිතමු වයසක ජෝඩුවක් ඉන්නවා. දැන් ඉතින් වයසට ගිහිලා කඩේ යන්නත් බෑ, ඉලවුලු ගේන්නත් බෑ නේද? මේ බෙලක් වලට දොර වහගන්නත් බෑ. ඉතින් ඔය ගෙදරට ඉතින් තරුණ කෙනෙක්ව අපි හිතමු බෝඩින් වලට හරි ආවයි කියලා නතරන්න නේද? පිට කෙනෙක් හරි යන්න මෙන්න මේ පුතත් එක්ක ඉන්නවනම් අපි දෙන්නට ඉතින් ඉලවුලු ටිකක්වත් ගෙන්නගෙන නේද? බයකුත් නැහැ. ආදි වශයෙන් ජීවත් වෙලා ඉන්න පුළුවන් නේ කියලා මේ කෙනෙක් කල්පනා කරනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්න ඔය ලංකාවේ තොරන් තියෙනවනේ නේ. ඒ තොරණේ ගත්තාම මේ ෆ්ලෑෂර් යුනිට් එකක් තියෙනවනේ. එතකොට ඒකේ ආම් එකක් තියෙනවා. මේ යුනිට් එක කැරකෙනවා. අන්න මෙටල් කෑල්ලක් ගෑවෙනවා. ඊට පස්සේ ඒකෙන් ඒක නිසා මේක කැරකෙනකොට ආපහු ටච් වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ආම් එක කියලා කිව්වහම ඉතින් ඒ රූපේ තමයි තියෙන ස්පර්ශ කරනවා නේ. ඉතින් අර කැරකෙනවා කියන්නේ මොකද්ද? භවය. භවය කියන එක තමයි කැරකීම කියන එක, රොටේට් වෙනවා කියන එක. එතකොට දැන් අපිට පේනවා මේ පස්වෙනි රාවුල් පස්වෙනි පිරිවැලෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලෙ ඔය ජීවිතය කියන ලද ලෝභය. ඒක තමයි ගිද්ද ලෝභය තමයි පහේ කතාවෙ තියෙන්නේ. ඒක ආවේ නිකන් නෙමෙයි. කෑලි දෙකක් එක්කාර වුණා. ඒකෙන් අත්තා කියන එකෙන් තමයි ලාභයි කියලා ගත්තේ. දැන් ඕගොල්ලෝ අඹගෙඩිය සල්ලි දීලා ගෙනාහම කුණු අඹගෙඩිය. මතකද රස්සාවක් කරලා මුදල් උපයාගෙන අර බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුර කරගන්න. එතකොට ඒ අඹගෙඩියේ කුණු කෑල්ල කපලා දාලා කාපු වෙලාවේ ඉතින් ඕගොල්ලන්ට ආවා ඒක. ඒක හොඳයි කියලා නේද? පරි ජීවිතේ මර්ථ දක්වා ගැනීම කළා. එතකොට දැන් බලන්න ওই අඹගෙඩිය ගෙනාපු වෙලාවේ ගෙනල්ලා කපපු ගම පණුයි කියෙම කැපුණා නම් මොකද කියන්නේ? මේ අඹගෙඩියත් එපා, ඔය කුණාඹ මුදලාලිත් එපා, මම ඊට පස්සේ එතින්ට යන්නේවත් නැහැ නේද කියන අරහ කැපුවාම පණුයි කියෙම කැපුණේ නැත්තම් තමයි අන්න අපි ඒක ලාභයි කියලා හින් ගත්තේ. ඒ කියන්නේ මේ වට පහක් ගිහිල්ලා තමයි මේ කතා සිද්ධ වෙලා තියෙන්නේ. අත්තා කියලා ගන්න කතා රවුම් පහක් ගිහිල්ලා ඉතින් දැන් කුණු කැල කැපුවාම පණුයි කැපුණේ නැත්තම් ඉතින් මුදලාලිත් හොඳයි, අඹගෙඩියත් හොඳයි, මගේ මුදලටත් වටින ඔක්කොම තියෙන අනිත් අයට රෙකමන්ඩ් කරන ඔහේ යන්න එපා, මෙයා ළඟට යන්න කියලා නේද? ඒ අත්ත කතාවත් එක්ක. එතකොට ඊළඟට තියෙන මේ පිසුනා වාචිය අපි මේක බලන්න ඉස්සෙල්ලා ඒක අපි අන්තිමට බලමු. ඊළඟට අපි ඉතුරු කාරණා මේ තුන බලලා එමු. අපි එහෙනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක මේ පෙන්වන්නේ මේ අපි ස්පෙෂල් වැඩසටහනදී ගලා වූ එකක් මේ තියෙන්නේ. ඔබලන්ට පේනවා මේ අත්තා ඉඳන් නිත්‍යයට යන්න මානේ ජැක් එකක් ගන්නවා කියලා නේද? එතකොට ඒකෙන් කරලා තියෙන්නේ මොකද්ද? මේ ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක වලක්වනවා. ඒක තියෙන බොජ්ජංග භාවනාවදී අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි දන්නවා මේ දුස්සීලභාවය නිසා මානිය ඇති වෙනවා. පානාති කුකුල් පට්ටියක් දාගත්තා කියලා නේද? මම ඉංජිනේරුව දුස්තර කියලා ආදි වශයෙන් ඒකෙන් මානිය ඇති වෙනවා. එතකොට එහෙනම් දැන් මොකද්ද මේ කරන්නේ? දැන් මානිය ඇති වුණා නම් අත් අයිඳන් නිත්‍යයට යනවා. නිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? දැන් බලන්න ප්‍රඥාව කියලා කියන්නේ සමුදයක් ඇත අස්තංගමයක් ඇත. එහෙමනම් අනිත්‍යයි. එතකොට නිත්‍යයි කියලා ගත්තා නම් එහෙනම් සමුදය අස්තංගමේ කතාවක් නැහැ. අන්න ප්‍රඥාව නැසුවා නේද? එතකොට ඒක නිසා අපි ශ්‍රද්ධාවට යන්නේ නැහැ. අනේක වළක්වනවා අශ්‍රද්ධාවට යනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට එහෙනම් පෙර සංස්කාර වලින් පානාතිපාතී වාගේ දේවලින් මාන වෙලා ඔන්න ඕක තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාවට අනේක වළක්වීම කියන එක පානාතිපාත අදත්තා දාන. එතකොට මෙතෙන්දී මේ අත්තායයි කියලා ගන්න මොකද්ද? අපි මේකේ මෙතන මේ අත්තා කියලා අරගෙන මේක ඇති වෙන්නේ සුඛයි කියලා ගත්ත නේද? එතකොට සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛේ සුඛය නෙමෙයි දුක්ඛේ. එතකොට මේ රෝගී සංඥාව මගේයි කියලා දරගෙන මෝහය ඇති වෙනවයි කියලා. මේක මේ අපි ඉගෙනගෙන තියෙන මේ කලහ විවාද සූත්‍ර දෙකේ ඩයග්‍රෑම් එකක් තමයි මේකේ පෙන්වන්නේ. ඒකේ මේ දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එක හැදෙනවා පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථ මෝහයෙන් අගතියට යනවා කියන එක. එතකොට මේ දකුණු ට්‍රයැන්ගල් එක ඇදුනහම ඒක නිසා අපේ මේ වම් පැත්තේ ට්‍රයැන්ගල් එක හැදෙනවා. ගිද්දි ලෝභ ජාති වේදනා කියන එක. එතකොට මේ රේඛා දෙක දික් කළාම ඕගලන්ට පේනවා හරියටම යන්නේ මේ නාම රූප කියන තැනට. එතකොට දැන් ඉතින් මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ රෝගී සංඥාව, මේ කියන්නේ මේ සුබයි කියලා අරගෙන තමයි මේ කතාව ඇති වෙන්නේ. පේනවා සුබේට නිත්‍ය එක්කවර කටලට තිනවා කියලා. ඒකෙන් තමයි මේ සුඛ කතාව කියන එක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කැරකවීමෙන් තමයි මේ ප්‍රශ්නේ අපි අරගෙන හදාගෙන තින්නේ. එතකොට ඒක තමයි අත්තා කියලා ගැනීම කියන එක. එතකොට එහෙනම් මෙතන මේ පැත්තේ සංස්කාරණේ තියෙන්නේ. ඒක මුළු පිච්චර එකම දැන් Tamanට පේනවා. පානාති පාත අදත්තා දාන වැනි සංස්කාරයන් කරලා අපේ මේ කතාව අපි හදාගන්නවා. එහෙමනම් අපි මේක මතක තියාගන්න ඕනේ මෙන්න මේ කෑල්ල පෙර සංස්කාර වලින් කරන්නේ මොකද්ද? මානිය ඇතුණා නම් අත්තයි දන් නිත්‍යර ජැක් එක ගැහුවා. නිත්‍යයි කියලා ගත්තොත් එහෙනම් සමුදයක් අස්තංගමයක් නැහැ. එහෙමනම් මේ ප්‍රඥාවෙන් දැන් ශ්‍රද්ධාවට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාව නසපු නිසා. එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ මේ පෙන්වන්නේ මේ සතුන් මැරීම පානාති පාතේ කියන එක. පානාති පාතේ සඳහා ප්‍රති පළවෙනි රවුමේ පළවෙනි පියරීම සිදෙනවා. අර බල්ලා මස් කට්ට දාපු ගමන් දුවලා ගියා නේද? ගිහිල්ලා ගත්ත අර සුබයි කියලා එක පාටම ඇදෙන කතාව මේක තියෙනවා. අසුබෝධයක් සුබ වශයෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවා. මතකද අපි පැහැදිලි කළා. අපි හයියෙන් රවුම් කරකෝගලා යනකොට වාහනයක යනකොට අපිට ගහක් දැකලා අපි බොහොම ලස්සනයි හොඳයි කියලා කියනවා. නවත්තල වැළුවොත් පේනවා මේකේ කවුට කැතකල් ජරා වෙලා. හරි ඉස්සෙල්ලා කිව්ව කතාව කියන්නේ නැහැ. එතකොට මේ පළවෙනි රවුමේදී ඒ කියන්නේ මේ පෙර සංස්කාරණේ අපේ තියෙන්නේ නේද? එතකොට ඒක තමයි මේ රෝගී සංඥාව මගේ කියලා ගන්න අරගෙන අපි මෝහය කියන එක අපිට ඇති වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් දැක්කම ඒ පුද්ගලයන්ගෙන් ඕගලන්ට උලන් ටිකක්වත් වදින්නේ නෑ. මෙයා හරි ලස්සනයි කියලා අර මලමුත්‍රා ගොඩ අපි ගන්නවා නේද? ඉතින් මෙතෙන්දී ඉතින් සම්බන්ධ වෙනවා අර ස්පෙෂල් එකේ කෑල්ල නේද? පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාති පාති. එතකොට ආනින්ජ සප්පයි සූත්‍රයේදී අපි ඒක ඉගෙන ගත්තා. පෙර වූ මෝහේ රෝගී සංඥාව මගේයි ගත්තන්න සුබයි මලමුත්‍රා ගොඩක් සුබයි කියලා ඒක ගත්තා. ඒක අරගෙන තමයි පානාතිපාත කතාව කියන එක තියෙන්නේ. ඉතින් පෙරවෙච්ච සංස්කාර වගේ මොකද්ද සිදු වෙලා තියෙන්නේ? ප්‍රඥාව නැසුවා. අසද්දාව කියන එක ඇති වෙනවා. එතකොට මලමුත්‍රා ගොඩක් මගේ කියලා ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ආනන්ද සප්පාය සූත්‍රයේ කතාවත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. ඒ භාවනාවත් එක්ක ස්පෙෂල් එක කරපු අයට ඒකේ සම්බන්ධතාවය. එතකොට මේක මෙවනම් මේ පළවෙනි රවුම. ඊළඟට අපි බලනවා මේ දෙවෙනි එක අදත්තා දානිය කියන එක. ඉතින් නොදුන් දිය ගැනීම සඳහා ප්‍රත්‍ය දෙවෙනි රවුමේ දෙවෙනි පියවරේදී සිද්ධ වෙනවා. එතකොට මේ පියවරල් ටික අපි ස්පෙෂල් එකකින් සාකච්ඡා කළේ නේද? එතකොට දෙවෙනි පියවරේදී අර නිත්‍ය කියන කතාව තමයි ඒක ඇති වෙන්නේ. එතකොට මේකෙදී අවිද්‍යාව මොකද්ද? අනිත්‍ය වූ දෙයක් නිට්ටය වශයෙන් අපි ගන්නවා. රැකියාව මගින් තමයි නිට්ටිභාවය කියන එක එහෙම ඇති වෙන්නේ නේද? අඹ ගෙඩි එහෙම කන්න හම්බ වෙන්නේ. මගින් අවිද්‍යාව කරලා මුදල් උපයන නිසානේ නේද? එතකොට දැන් එහෙනම් ආනින් සප්පාය සූත්‍රය අනිත් කැලලට එනවා. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානිය කියන එක. එතකොට මෙතන පෙන්වා දීලා තියෙන්නේ මේ පෙර වූ සංස්කාර මගින් තමයි ඇති වූ මෝහය මගින් අවිද්‍යාව කියන එක ඇති වෙනවා. දැන් අපි මේ සංස්කාර කළා. ඒ කියන්නේ පළවෙනි රව මේ කැරකවීම. ඉතින් මේක නිසා අපිට අර නිත්‍යභාවයක් කියන එක ඇති වුණා. ඉතින් දැන් මේ භවයේ තියෙනා වූ මෝහය ඊළඟ එකේ ඔයගලන්ට අවිද්‍යාව වෙනවා. එතකොට ඒ පාර මේ මෝහය නිසා ඉතින් මේ විදිහට ජීවත් වෙන්න ඒ කැමති වෙනවා. මෝහ කුසට රිංගන්නත් කැමති වෙනවා නේද? අදත් ආදානය කරගෙන ජීවත් වෙනවා කියන එක. ඒදි හොරකම කරගෙන මේ ඇතුළුනේ. මෝහ කුසට ගියා කියලා කියන්නේ සුක්‍රාණ හොරකම් කරගත්තා. ඒකනේ දැන් අපි ඊයේ භාවනාවේදී කිව්වේ අදත් ආදානය කරන එක්කෙනාට මේක මේ ಜಾති දුකයි කියලා එහෙම තේරෙන්නේ නැහැයි කියලා නේද? එතකොට මේ දුක්ඛයට යනවා. එතකොට කලින් භවයේ මෝහය මේකේ අවිද්‍යාවවටපත් වෙනවා. එතකොට දැන් එහෙමනම් අපි මේ කාරණා දෙක බැලුවා. ඊළඟට අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. මෙතන මේ බොරු කීම මුසාවාදී කියන එක. එතකොට බොරු කීම සඳහා ප්‍රත්‍ය 3 වෙනි රවමේ 3 වෙනි පියවරේදී කියන එක සිද්ධ වෙනවා. මේක තමයි ඉතින් 3 තුන්වෙනි රවම 3 ස්ටෙප් එක නේද? 3-3 කියන එක. කුමක්ද මුසාව උනේ? දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. මතකණි අර මේ පන්දමේ තනකොළ පන්දමේ කතාවනේ මෙතන නේද? අර බින්ද පත්තු කරගෙන යන චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි ගත්තා සුඛයි කියලා. දැන් අඹගෙඩියේ කොමු කෑල්ල කැපුවා කාලා අපි කියනවා සුඛයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකෙ මොනවද තියෙන්නේ? දුකයි කියලා. චතුරාර්ය සත්‍යය. ඒකට ඒකට විරුද්ධවනේ අපි මේ පන්දම් පත්තු කරගෙන ගියේ. ඒතර අතීතයේත් පිච්චෙනවා, දැනුත් පිච්චෙනවා, අතහැරි නැත්තම් අනාගතයේත් පිච්චෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ පැත්තෙන් පේනවා වේදනාව සුඛයි කියලා පරාමාසගත වීම, මේ සංස්කාරය මේ පැත්තෙන් පරාමාසගත වීම කුත්තියෙනවා. එතකොට සුභයට කැරකීමේ එකතු කරන ලද නිත්‍යභාවය නිසා සුභය කියන එක අපිට ඇති වුණා නේද? සුභයට නිත්‍යභාවය එකතු කළානේ. කටලට උදාහරණෙ පෙන්නේ. එතකොට ඒකෙන් සුඛය කියන එක ආවා. එතකොට දැන් සුඛය කියලා ගන්නකොට පෙර සංස්කාර ඇතුළට රිංගලා තියෙනවා. පානාතිපාත අදත්තා දාන කරලා ඒකේ වුණා වූ දේවල් ඇතුළට රිංගලා තියෙනවා. ඉතින් උදාහරණයක් කියන්න පුළුවන්. දැන් අපි හිතමු ඕගොල්ලෝ ඉරිදා දවසක වැරට එහෙම යන්නේ නැතුව මිදුලට එහෙම ගිහිල්ලා ඉන්න පූසත් ඇඟේ දැවටි දැවටි වාගේ ඉන්න. මේ පූසට පේන ඔය බටයක් අස්සට එක පාටම මීයක් යන. පූසත් මොනවාක්වත් හිතන්නේ නැහැ. දූවගෙන ගිහිල්ලා අර බටේ ඇසේ මේ හිර වෙනවා. මීයට යන්න පුළුවන් මේකට යන්න බෑ නේ. ඉතින් ඕගොල්ලෝ එළියෙන් බලාගෙන ඉඳලා කියනවා අනේ බලන්න මේ සතා මේ මහා මෝඩකමක් නේ මේක අස්සේ ඉංග ගත්තයි කියලා. දැන් හිර වෙලා මැරෙනවා නේද කියලා. ඉතින් යන්න හැමෝනේ අපිත් අර මව කුසට යන ගිය අවස්ථාව නේ. මල මුත්‍රා අසුචිකානෝක එක පාටට ගිහිල්ලා හිර වුණා කියන එක තේරෙනවා. එතකොට පිටතින් බලන එක්කෙනාට තමයි ඒක පේන්නේ නේද? ඉතින් මෙහෙම තමයි භවය. පෙර වූ සංස්කාර නිසා අපි සුඛයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී සත්‍යාදිත්තාණී අර්ථය මෙනෙහි කළොත් ඉතින් ඔයගොල්ලෝ දන්නවා. මුසායම් මෝස ධම්මං තං සච්ඡං යං අමෝස ධම්මං නිබ්බානං කියලා නේද? නැසන ස්වභාවයේ ඇත්තේ නොනැසන ස්වභාවේ ඌ නිර්වාණීය වේද? එහෙම සත්‍යයක් කියලා. ඒතර සත්‍යාදිත්තාණී කියන එක තියෙනවා නම් ඉතින් අපි අතාරිනවා චාගාදිත්තාණී. ඇයි ඉතින් මේක පේනවනේ මේ මලමුත්‍රා ආසූචි ගොඩක් අල්ලගෙන ගිහිල්ලා මේ ඇති කරගත්තා වූ ප්‍රශ්නය කියන එක. එහෙනම් ඉතින් එයාගේ අතහැරීම කියන එක තේනවා. එතකොට ඒ කියන්නේ අපි මේකට දෙන ඇල්ම අපි මේ භවය පවත්තන්න තියෙන ඇල්ම පහ කරන්න ඕන. එතකොට මේ පෙරගත්තා වූ මුසාවට යෑම පහ කරන්න ඕන. දුක් වූ දෙයක් ඒ සුඛ වශයෙන් ගැනීම කියන එක පහ කරන්න ඕන. ඉතින් මේ පෙර වූ දෙයක් වශයෙන් සලකන්න ඕනේ. එහෙම සලකලා එම සංස්කාර වලට ඇති ඇල්ම පහ කරන්න ඕනේ. මේ හැම අවස්ථාවෙම ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ අර පානාතිපාත වලින් මොකද්ද කළේ? අර අත්තා ඉදන් නිත්‍යට යන අර කර ජැක් එක ගැහුවා නේ. අදත්තා දානිනුත් එහෙමයි. මුසාවාදීනුත් ඕකම තමයි කළේ. එහෙමනම් අපිට අර ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන එක මේ සංස්කාර වලින් බැලක්වා. මතකද 1 2 3 අපි බැලුවේ අතීත සංස්කාර හැටියට නේ. පහයාත අනාගත සංස්කාර කියන එක. එතකොට ඉතින් මේක හරියට මේ විදිහට මේ චාගාදිත්තානේ මේක භාවිතා කරනවා. ඉතින් තමන්ට චිත්ත සමාධිය කියන එක එහෙම මේ අවස්ථාවේදී ඇති වෙනවා. එතකොට දැන් මේ කාරණා ටික බලලා දැන් අපි එනවා අර මේ හතර කේලාම් කියන එක. ඒ කියන්නේ පස්වෙනි ස්ලයිඩ් එකට. ඉතින් පස්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට මතකයි අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ පිසුනා වාචය මතකද අපි මේ පෝතලී සූත්‍රය ඉගෙන ගත්තා. ගිනි අඟුරු වලක් තිනවා කියලා. සැප කැමති මිනිස්සෙක් කියන දුක කැමති නැහැ. පුරුෂෝ දෙන්නේ කියා වල්ලගෙන ඇදගෙන යනවා කියලා නේ. එතකොට දැන් ඒ හතරෙනි රෞමී හතරෙනි පීවර තමයි මේ කියන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි පිසුනා වාචය කියන එක. සංස්කාර පවති කියලා කියන්නේ නිත්‍යයි කියලා ගතහොත් ඒක නිසා මානිය ඇති වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ චේතනා ආගේ ඒ චේතනාව මෙතන ඇති වෙන්නේ මේ පෙර වේදනාවන් ග්‍රන්ථ වෙලා ඒ පෙර සංස්කාරවලට දුන්නු චේතනාගේ තමයි උතන ඉන්නේ. ඉතින් මානිය සමග පලාසේද ඊට පසු කේලම් කීමද කියන එක සිද්ධ වෙනවා. දැන් මෙතන මේ භාවනාව ඔයගලන්ට මතකයි අපි පැහැදිලි කරා අර බිගින් ද ෆීලිං කියලා. අම්කෝ මම දැක්කේ මිනිස්සෙක් එහෙම දෙක නැමිලා පතනෝ මේ රූපේ මේ වේදනාව දෙන්න කියලා. එතකොට ඒකෙදී අපි තේන්නේ මොකද්ද මේ මෙතන අපි බැලුවොත් මේ මෙන්න මේ ඩයග්‍රෑම් එක අපි තුන් හතරෙන් ස්ලයිඩ් එකේ තියෙන එක මේ සුඛය කියන එක වේදනාවෙන් ඉඳන් පරාමාසගත වෙනවා. එතකොට කරන්න ඕන සංස්කාරයන් නිත්‍ය වශයෙන් මේ පැත්තට පරාමාසගත වෙනවා. ඉතින් අපි මේව සම්බන්ධ කරලා පින්නවන්නේ නේද මේ සුඛය ආවේ මේ තුන්වෙනි රෞමී මුසාවාදියත් එක්ක. සුඛයි කියලා අඹ ගෙඩිය කාලා සුඛයි කියලා. ඊළඟට දෙවිනි රෞමෙන් අපට ආව සංස්කාරයක් නිත්‍යයි කියලා නේද? ඒ විදිහට පරාමාසගත වෙලා ඉඳලා මම කිව්වා මේක ඔරුවක් නම් ඒ ඔරුවට හවල් දෙකක් තියෙනවා මේ සුඛයි කියන එකයි සංස්කාර නිත්‍යයි කියන එකයි. ඉතින් සාමාන්‍යයෙන් ඔරුව හවල් ගන්න විදිහට ඉස්සරහට යන්නේ මේක නම් එතනම ගිලෙනවා පිච්චෙනවා කියලා කිව්වනේ නේද? එතකොට දැන් මේ මෙතන මේ විදිහට හිතන්න. දැන් ඕගලන් දන්න ඔය බවාශ්‍රයේ ලක්ෂණී ප්‍රාර්ථනී ග්‍රන්ථෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා නේද? එතකොට ප්‍රාර්ථනී කියලා කියන්නේ මොකද්ද? මේ කබලින්කාර ආහාර පැත්ත, ඒ කියන්නේ රූප පැත්තනේ. එතකොට දැන් මෙතන මේ රූප පැත්තට දාගන්න ඕගොල්ලන්ගේ රවුම් 1 2 3යි. පානාතිපාත අදත්තා දාන මුසාවාද. දකුණු පැත්තේ ටික මෙතෙන්ට දාගන්න. ඒ සංස්කාර වලින් කිව්වේ අඹගෙඩිය ගණ්ඩේ කියලා එකපාරටම නේ. ප්‍රඥාව නසලා මල මුත්‍රා අසුචි ගොඩක් ගණ්ඩේ කියලා කිව්වා නේ. එතකොට අන්න ඒක ප්‍රාර්ථනින්. එතකොට මේ වේදනාවට තමයි ගැට ගැහිම කියන එකේ ගාන්තේ. එතකොට ඊට පස්සේ මෙතන මේ චේතනාව තියෙනවානේ. ඒ චේතනාවට දාන්න ඉතින් පස්සේ නිරවම දැම්ම නම් ඇති. ඒ කියන්නේ ගිද්දු ලෝභේ මේ පැත්තට දාන්න. සිහිනමැවීම කියන එක. එතකොට අර අபிසංකාරා කාය සංකරන්ති කියන එක. එතකොට මෙම රූපය මගින් මේ වේදනාව පතනවා කියන කතාවට එනවා. ඉතින් ඒ කියන්නේ අනාගත. ඒකනේ අපි කල්පනා කරන්නේ. ඉතින් දැන් පේනවද මේක නිකන් කැරකෙනවා එතකොට නේ. දැන් මේ පැත්තයි මේ පැත්තයි. මේක නිකන් හිතන්නකො මෙහෙම තියෙන එක මේක මෙහෙම කැරකෙනවා වගේ නේ. භ්‍රමණීය වෙනවා. මෙම වේදනාව සඳහා මම කැරකේ. රොටේට් වෙනවා. අන්න භවේ පවත්වනවා කියන එක තියෙනවා. අන්න ඒක සම්බන්ධ කරලා බලන්න ඕන. සම්බන්ධ කරලා බලන්නේ අපි දැන් කාරණා ටික අපි බැලුවා. අපි හතෙන් පටන් ගත්තා. නිත්‍ය කතාව නේද? නිත්‍ය කතාවේ බලපෑම අන්න දික්ටි අනුසය කතාවටත් ඒකටත් ආවා. සීලබ්බත උපාදානෙන් ගිහිල්ලා ඒක ආපු එක. ඊට පස්සේ 6 වෙනි රවුම. දික්ටි අනුසය හැදෙනවා ඒකේ. ඊට පස්සේ ආපහු අපි බැලුවා ලාභයි කියලා ගන්න එක නේද? එතකොට දැන් ඉතින් ඒ කාරණා ටික අනාගතේවා ටික මේ පැත්තට දැම්මා. ඊළඟට අතීතයේ දේවල් අපි ගත්තා පාණාතිපාත අදත්තා දාන මුසාවාද කියලා. එතකොට ඒ කාරණා තුන දැම්ම මේ පැත්තට. අන්න ප්‍රාර්ථනීය ග්‍රන්ථින් අපි සංඛාරාකාය සංකරන්ති වෙනවද? ඒකෙන් ඇති වෙන්නේ භවේනේ. එතකොට මේ භවේ දැන් ඉතින් රොටේට් පවත්නවා. දැන් ඉතින් මේක කැරකීම කියන එක ඒක සිද්ධ වෙනවා. ඕක තමයි මේ ජීවිතේ. කියන්නේ මේක හොඳට සම්බන්ධ කරලා බලන්න ඕන කියන එක. අර අන්තිමට ගත්තාම මෙන්න මේ කතාවත් එක්ක එන්නේ. මේ ඉතින් සුඛයි කියන කතාවේ සංස්කාර නිත්‍යයි කියන කතාව මේ අත්තා කියලා අරගෙන ඉතින් දැන් දැන් මං ඉන්නවා. මං ඉතින් කැරකී ඉන්නවා. ඒකම නිති වෙන නේද? උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා, ආපහු කැරකෙනවා, උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා. ඔන්න රොටේෂන් එක කියන එක ඔන්න තියෙනවා. ඉතින් දැන් කියනවා සුඛයි කියලා. කුණු අඹ ඉඩියක් ගන්නවා, කනෝ සුඛයි කියලා. ඉතින් ඕක තමයි අපේ ජීවිතේ. කැරකෙනවා කියන එක. පෙලක් කියලාට මිනිස්සු අහන්නේ මොකද කැරකෙන්නේ කියලා නේද? ඒතර හොඳට ඒක තමයි ඔයගලන්ට භාවනාව. ඒ කියන්නේ අපි කලේ මොකද්ද? හතෙන් පටන් ගත්තා. ඒකේ නිත්‍යභාවයේ බලපෑම ටික බලාගෙන ආවා. ඊට පස්සේ 1 2 3 බැලුවා. ඊට පස්සේ තමයි 4 begin the feeling. කුණු අඹ ගෙඩි අරගෙන රුපියල් 10 අරගෙන ගිහින් මුදලාලිකෙන් පතනවා කියන එක. ඔච්චරම තමයි තියෙන්නේ. ඔච්චර රසාව කළත් වැඩක් නැහැ අඹ ගෙඩියක් නැත්තම්. ජීවත් වෙන්න බෑනේ. ඕක සඳහා තමයි. ඊට පස්සේ ඒක කාල වේදනාවයි කියලා කරකිනවා. හඳ ඒක තමයි කරන්න තියෙන භාවනාව. අපි මිනිත්තු 5 10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.